saadu karyakottan. Saadu, saadu, saadu. Adha dharmanushasana pavattvana deshkyanan bahansi. Kiribadgura Sri Sudarshan Aramadikari. Kadavat Mahamaya Balika Mahavidyale Acharya. Shastrapati Pujapada Navalapiti Sarana Jyoti Swamindriyanan bahansi. දේශකයන්න් වහන්සේ නමස්කාර පූර්වකව ගෞරවයෙන් අපි පිළිගනිමු. සාදු සාදු සාදු. පින්වත්නි, ධර්මාශ්‍රවණයට පෙර තිසරණ සහිත පන්සිල් සමාදන් වීම සඳහා අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං පදංතා. ධම්මස්සවන කාලෝ අයං බදංතා. ධම්මස්සවන කාලෝ අයං බදංතා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. චහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛු ආහුනෙයෝ හෝති පාහුනෙයෝ හෝති දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති
සාදු සාදු
සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය සවන් දීමට ඒ වගේම ශ්‍රී සද්ධර්මය දේශනා කරවීමට සදහැසිතින් මේ ස්ථානයේට පැමිණ සිටින දායක පින්නතුන් වගේම සහස්‍ර සංඛ්‍යාත ශ්‍රාවක පින්නතුන් ඔබ සියලු දෙනාම මේ මොහොතේදී බෞද්ධා නාලිකාවට සමීප වෙලා සද්ධර්මය ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. සද්ධර්මය කියලා කියන්නේ යහපත් වූ ධර්මය. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ තුන් ලෝකේටම ගුරු, තුන් ලෝකේම එළිය කළ මහා උතුමන් වහන්සේ. තුන් ලෝකාග්‍ර තිලෝ ගුරු. තිලෝවටම අග්‍ර වූ, තුන් ලෝකේටම ගුරු වූ මහා උතුමන් වහන්සේ තමයි අපේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නික්ලේශී හදවතින් මහා කරුණාව මුල් කරගෙන ලෝ සතුනගේ සුව පිණිස, යහපත පිණිස, සැනසීම පිණිස උන්වහන්සේ කල්පාන්තර ගණනාවක් තිස්සේ පරිේෂණ කරලා, ඒ වගේම ගවේෂණය කරලා තමන් විසින් මෙනෙහි කරගත්, අවබෝධ කරගත් ධර්මයේ තමයි ලෝකේ අපිට දේශනා කළේ. ඒ උතුම් සද්ධර්මය ශ්‍රවණය කරන්නට ඔබ මේ සූදානම් වන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසන විට ධර්ම රුචිය ඇති වෙන්න ඕන. ධර්ම රුචිය කියලා කියන්නේ ධර්මයට තියෙන කැමැත්ත. ධර්මයට තියෙන කැමැත්ත. ධර්මයේ තියෙන කැමැත්ත ඒක කාමයේ මුල් කරගෙන ඇති වෙන ආශාවක් නොවේ. කාම ආශාවන් තුනී කර ගැනීමට, ඒ කාමාශ්‍රවයන් නැති කර ගැනීමට, සීනාශ්‍රව ගුණ ධර්ම වර්ධනය කර ගැනීමට තමයි අපි ධර්මය ශ්‍රවණය කරන්නේ. පින්නතුන් සිළු දෙනාමත් ඒ කාර්ය කරන්නේ එසේමයි. ඒක නිසා හැම දිනෙකම ධර්මයට සිත නැඹුරු කොටගෙන, ධර්මයේ කෙරෙහි විශ්වාස සිත ඇති කරගෙන, බුදුරජාණන් වහන්සේ මාගේ නිවන් මඟ හෙළි කරන උත්තමයන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ අපිට නික්ලේශී ධර්මය දේශනා කරපු උත්තමයන් වහන්සේ. ඒක නිසා ඒ සද්ධර්මයයි අපි ශ්‍රවණය කරන්නේ. ඒ සද්ධර්මය අපි ශ්‍රවණය කරන්නේ අන් කිසිවකට නොව මේ ලෝකතරින් එතර වෙලා නිර්වාණය අවබෝධ කරගන්නට, සසර දුක් නිවා ගන්නට, සසරින් එතර වීමටයි අපි මේ සද්ධර්මය ශ්‍රවණය කරන්නේ, සසර අවබෝධය ලබා ගන්න. මේ කාරණය සිත තුල තියාගෙන ධර්ම ශ්‍රවණය කරන සෙළුම පින්නතුන් මේ ධර්ම ශ්‍රවණයට සූදානම් වන්නේ. එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබා ගන්න සියලු කුසල ධර්මයන් ඔබ ඔබගේ ප්‍රාර්ථනා පරිත ජීවිතයේ ඔබට යහපත පිණිසත්, මියගිය සියලු ඥාති මිත්‍රාදීන්ට යහපත පිණිසත් හේතු වේවා. ඒ සියල්ලොත් අපත් මේ සසරින් එතර වෙලා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන්ම අපට ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්නට ඕන. අද ධර්ම දේශනාවේ දායකත්වයේ ලබන පින්නතුන් අදත් ඔබ කරන්නේ මුළු ලෝකයටම ධර්ම දානය කරනවා, ධර්මය ප්‍රදානය කරනවා, ධර්මය තිලින කරනවා. දහම් අසන්නට සලසනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය, උතුම් වූ ධර්මය අන්‍යයන්ට ඇසීමට මඟ සලසලා දෙන්නේ, ධර්ම ශ්‍රවණය කරන්නට. ඒ වගේම දහම් පඬුරු පූජා කිරීමෙන්, දහම් පත්‍රිකා පූජා කිරීමෙන්, ධර්මය අසන්නට සැලසීමෙන්, මේ සියලු දේන්ම අපි කරන්නේ උතුම් වූ සද්ධර්මයට ගෞරවයක් වගේම උතුම් වූ පිනක්. ඉතින් අද මෙම ධර්ම දානමය පින්කමේ දායකත්වය ලබා ගන්නා පින්නතුන් උස් වැටකේයාව පුබුදුගම ජයසූරිය වේල්ල 19 වන පටුමගේ අංක 324 න් ජී 24 බී නිවසේ පදිංචි ලයනල් සෝමපාල මහතාත්, එවැගේම බටපොළ ඉලුක් පිටිය පදිංචි එල්.එච්. හේමා බුද්ධදාස මහත්මියත් හෝමාගම උඩුවන පන්සල පාර අංක 279 දෙක නිවසේ පදිංචි ජී.කේ.එම්. ප්‍රියන්ත මහතා සහ හොරණ ඉලිඹ පොල්වත්ත පදිංචි රූපාරංජනී පීරිස් මහත්මියත් අද මෙම ධර්මදේශනාවේ දායකත්වය ලබාගෙන බලාපොරොත්තු වෙන ආකාරයට තම තමන් නමින් මියගිය ඥාති මිත්‍රාදීන්ට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙන ඇත්තන්ට ඒ ආශිර්වාදය ඒ වගේම සසර කෙලවර නිවන් අවබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාව සිත තුල තියාගෙන අපි දැන් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු. ධර්ම දේශනාව අවසානයේදී ඔබේ අරමුණු කුමක්ද කියලා අපි මතක් කරමින් ඔබට පුණ්‍යානුමෝදනා කරනවා. ඉතින් ඔබේ බලාපොරොත්තු පරිදි ඔබට යහපත වේවා. ඒ වගේම ඔබේ මියගිය ඥාතීන්ට සියලු යහපත වේවා. බෞද්ධයන් වශයෙන් අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරන උතුම්ම යහපත තමයි නිවන් අවබෝධය. ඒ උතුම් නිවන් අවබෝධය පිණිස මේ සියලු කරුණ අපට හේතු වේවා, වාසනාව වේවා, ලැබේවා කියලා ඉතසිතින්ම සාදු කියලා ප්‍රාර්ථනා කරගන්නට ඕනේ. පින්වත්නි, අද ධර්ම මාතෘකාව තමයි අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ පඨම පඤ්ඤාසකයට අයත්වන ဒုတိය ආහුනෙය්‍ය සූත්‍රය. අපි මුලින් ධර්ම මාතෘකාව හැටියට සඳහන් කළේ ඒ ဒုတိය ආහුනෙය්‍ය සූත්‍රයේ පාඩයක්. චහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛු ආහුනෙය්‍යෝ හෝති, පාහුනෙය්‍යෝ, දක්ඛිනෙය්‍යෝ, අංජලි කරණීයෝ, අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස. බුදුරජාණන් වහන්සේ මහා සංඝයා පිළිබඳව සංඝ රත්නයේ පිළිබඳව දේශනා කරපු කරුණ කීපයක් මෙහි සඳහන් වෙලා තියෙනවා. උන්වහන්සේ දේශනා කරනවා, මහණෙනි, කරුණ හයකින් සමන්විත මහණුන් නැත්තන් මහා සංඝයා අර කියපු ගුණ වලින් යුක්තයි. ආහුනෙය්‍යයි, ඒ වගේම පාහුනෙය්‍යයි, දක්ඛිනෙය්‍යයි, අංජලි කරණීයයි, ඒ වගේම අනුත්තර පුණ්‍යක් ශේස්ත්‍රයි. පින්නතුන්, ඔබට අපිට මේ පාඨය හොඳට මතකයි. මේ ආහුනෙය්‍ය, පාහුනෙය්‍ය, දක්ඛිනෙය්‍ය, අංජලි කරණීය, පුණ්‍යක්කෙත්ත ලෝකස්ස කියන පුණ්‍යක්කෙත්තං අනුත්තරං, මේ පාඨය ඔබට අපිට හොඳට අත්වාච්චලා කටපාඩම් වෙලා තියෙනවා. බෞද්ධයන්ගේ මුවින් දසදහස් ගණනාවක් වාර මේ පාඨය ප්‍රකාශ වෙලා ඇත. මේ පාඨයෙන් බුදුරජාණන් වහන්සේගේ බුදුසව් මහසඟුන් වහන්සේලාගේ ගුණ පිළිබඳව අපි කියා වඳිනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ කියා, උන්වහන්සේගේ ඒ ගුණය ත සමාන නොවුනට උන්වහන්සේගේ ගුණ දැන ඒවාගේම බණ ඉගෙනගෙන ගුණයෙහි පිහිටුණු බුදුරජාණන් වහන්සේගේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි පිළිපන් අනුගමනීය පිරිසක් හැටියට මහා සංඝරත්නය ශ්‍රාවක පිරිසට, දායකයන්ට, දායිකාවන්ට, පින්නතුන්ට බුදුරජාණන් වහන්සේගේ බුදු මග කියලා දෙන පිරිසක් හැටියට, ධර්මානුශාසනා කරන පිරිසක් හැටියට උන්වහන්සේලා සතුව තිබිය යුතු මහඟු ගුණ පිළිබඳව බුදුහාමුදුරු දේශනා කළා. ආහුනෙය්‍ය සූත්‍රයෙන්, මේ ဒုတိය ආහුනෙය්‍ය සූත්‍රයෙන් බුදුහාමුදුරුව පැහැදිලි කළේ එවන් ගුණ කීපයක්. උන්වහන්සේ පැහැදිලි කරනවා සංඝ නම්, පින්නතුන් දන්නවා සංඝ කියපුවාම සමූහය, පිරිස කියන තේරුමෙන්. බුදුරජාණන් වහන්සේගේ සංඝ කියපුවාම උන්වහන්සේගේ පුත්‍රයන් වහන්සේලා, බුද්ධ පුත්‍රයන් වහන්සේලා. අපේ උන්වහන්සේලා හඳුන්වන්නේ ඖරස පුත්‍ර. බුදුරජාණන් වහන්සේගේ එකම පුත්‍ර සමූහය මහා සංඝ. බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ ගමන් කොට මග ඵල ලද ස්වාමින් වහන්සේලා තමයි අපි සංඝ නමින් හඳුන්වන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස හතරයි. පින්නතුන් අහලා තියෙනවා පැවිදි වුණු උතුමන් අපි හඳුන්වනවා භික්ෂු, භික්ෂුණී කියලා. ඒ වගේම ගිහි පින්නතුන් අපි හඳුන්වනවා උපාසක, උපාසිකා කියලා. මේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියලා කියන්නේ මගඵල ලැබූ පිරිසට, අපි මාර්ගඵල ලැබූ පිරිසට. මාර්ගඵල ලැබූ පිරිසට අපි මේ නම කියනකොට සමහර වෙලාවට මේ පින්නතුන් හිතයි, එහෙමනම් බැන් සමාජෙත් අද සමාජෙත් මේ උපාසක මහත්තයා උපාසිකාව නැත්තම් උපාසක අම්මා කියලා කතා කරනකොට ඒ මගඵල ලැබපු ඇත්තෝද කියලා. නෑ, උපාසක උපාසිකා කියන්නේ දුර්ලභ වචන දෙකක්. සමහර වෙලාවට අපේ ගමේ ගොඩේ නගරයේ හෝ පන්සලේ නිරතුරුව පින්කම් කරන ඇත්තන්ට අපි උපාසක අම්මා එවාගෙම උපාසක මහත්තයා කියලා කියනවා. මේ උපාසක මහත්තයා කියන උපාසක අම්මා කියන වචන දෙක, මේ උපාසක කියන වචනය බුද්ධ ශාසනයේ හැඳින්වලා තියෙන්නේ මහා ගරු නම් නාමයක් හැටියට. බුදුරජාණන් වහන්සේගේ කාලයේ උපාසක කියන නම හැදුනේ, නම දුන්නේ බුදුරජාණන් වහන්සේ ළඟ බොහොම ශ්‍රද්ධා බුද්ධි සම්පන්නව කටයුතු කළ බුද්ධ රත්නයේට, ධර්ම රත්නයේට, ආර්ය මහා සංඝ රත්නයේ කෙරේ අචල ප්‍රසාදයෙන් කටයුතු කරපු, ඒ වගේම භක්තිය කියපා මේ භක්තිය අන්ධ භක්තිය නොව ශ්‍රද්ධාව ප්‍රඥාව මුල් කරගත් භක්තියෙන් යුක්තව තුනුරුවන් කෙරෙහි කටයුතු කරපු කෙනාට තමයි, බුද්ධිමත් කෙනාට තමයි, ප්‍රඥාවන්ත කෙනාට තමයි උපාසක කියලා හැඳින්වෙන්නේ. ඉතින් අද සමහර වෙලාවට පන්සලට නිතර යන කෙනෙකුට බොහොම අවමානයට උපාසකෙක් කියලා, හරි උපාසකෙක් නේ කියලා කියන අවස්ථාවලුත් තියෙනවා. නමුත් බුද්ධ ශාසනයේ මේ උපාසක උපාසිකා කියන වචන දෙක බොහොම බැරහැරුම්, බොහොම ගරුකටේතු, බොහොම සැලකේතු වචන දෙකක් ලෙසයි අපේ ඉතිහාසයේ බණ පොතේ සඳහන් වෙලා තිබෙන්නේ. කෙසේ හෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනයේ ශ්‍රාවක පිරිස, ඒ සියල්ලෝ ශ්‍රාවකයෝ. එතකොට මේ බණ දේශනා කරන අපත්, බණ අසන ඔබත්, එවාගෙම ගිහි පැවිදි මේ සියල්ලෝම බුදුහාමුදුරුවන්ගේ ධර්ම මාර්ගයේ ගමන් කරන නිසා, බුදුරජාණන් වහන්සේගේ ධර්ම ශ්‍රවණය කරන නිසා, එවාගේ මේ ශ්‍රාවකයෝ සවන් දී ඒවා පිළිපදින ප්‍රතිපන්න, එවාගෙම ප්‍රතිපත්ති ගරුක පිරිසක් නිසා අපි සියලු දෙනාටම කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ශ්‍රාවිකාවෝ කියලා. ඉතින් බණ අසන ඔබත් ශ්‍රාවක ශ්‍රාවිකාවෝ. මේ බණ කියන අපි ශ්‍රාවකයෝ. එතකොට භික්ෂු ඔබලා උපාසක උපාසිකා. බුදුහාමුදුරුවෝ එතකොට මේ සංඝ සමූහයා තුළ ආහුනෙය්‍ය, පාහුනෙය්‍ය, දක්ඛිනෙය්‍ය, අංජලී කරණීය, එවාගෙන් පුඤ්ඤක් කෙත්තං අනුත්තර කියන මේ ගුණ සමූහය ඇති මහා සංඝයා වහන්සේ තුළ විශේෂ නිර්මිත ගුණ සමුදායක් උන්වහන්සේ දේශනා කළා. ගුණ හයක් පමණ උන්වහන්සේ දේශනා කළා. මහණෙනි, කරුණු හයකින් සමන්විත වන මහණුන් ආහුනෙය ආදී ගුණයන්ගෙන් යුක්තයි. ඒ ආහුනෙය ගුණයන්ගෙන් යුක්ත සංඝ සමූහයා ළඟ තියෙන්නට ඕන විශේෂ ගුණ හයක් තියෙනවා. පළවෙනි ගුණය, උන්වහන්සේලා මගඵල ලැබූ මහ සංඝුන් වහන්සේලා නම් ඉර්ධි ප්‍රභේදයෙන් යුක්තයි. ඉර්ධි ප්‍රභේදයෙන් යුක්තයි කියලා කියනකොට උන්වහන්සේලාට ඉර්ධි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ ඉර්ධි ප්‍රාතිහාර්ය කියන එක මහා විශාල වැදගත් වැඩක් කොට සලකපු උතුමෙක් නෙවෙයි. ඒක අපිට හොඳටම පැහැදිලි වෙනවා කේවට්ට සූත්‍රයේ දීඝනිකායේ සඳහන් වන. බුදුරජාණන් වහන්සේසේ දේශනා කළාට සංඝ කියන වචනයෙන් හඳුන්වන උන්වහන්සේලා ළඟ තියෙනවා ඉර්ධි ප්‍රාතිහාර්ය ප්‍රභේද. පින්නතුනි, ඉර්ධි ප්‍රාතිහාර්ය කියලා කියපුවාම ඔබට අපිට මතක් වෙනවා මේ ශාසනයේ එසේ ඇති කළ අවස්ථා, ඉර්ධි ප්‍රාතිහාර්ය පාපු අවස්ථා පිළිබඳව. මුගලන් හාමුදුරුවෝ, සරියුත් හාමුදුරුවෝ ඇවිල්ලා සාරිපුත්තෝ මහාපඤ්ඤෝ ප්‍රඥාවෙන් අග්‍රස්ථාන ලැබුවා. මුගලන් හාමුදුරුවෝ එතකොට ඉර්ධි ප්‍රාතිහාරයෙන් අග්‍ර ප්‍රාප්ත බවට පත් වුණා. උන්වහන්සේ තමයි ඉර්ධි ප්‍රාතිහාරය පාන මහරහතන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ ලැබපු මහා උතුමන් වහන්සේ. එතකොට උන්වහන්සේ පිරිනිවන් පානට මොහොතකට පෙර බුදුරජාණන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා ඉදිරියේදී මහා ප්‍රාතිහාරි රාශියක් පාපු බව අපේ බණ පොතේ සඳහන් වෙලා තිබෙනවා. ඉතින් මේ ඉර්ධි ප්‍රාතිහාරය කියලා කියන්නේ සමහර ලාවට එක රූපයක් ඇති කෙනෙකු ළඟට ගියාම බහු ප්‍රකාර රූප, බොහෝ ප්‍රකාර රූප දකින්නට පුළුවන්. දැන් ඔබ අහලා තිනවා චුල්ලපන්තක හාමුදුරුවෝ මගඵල ලැබුවට පසුව බුදුරජාණන් වහන්සේ ජීවක වෙද මහත්මයාගේ නිවසට දහවල දාණයට ආරාධනා කරන්න එක නමක් අඩු වෙලා 500ක් භික්ෂුන් වහන්සේලා සම්පූර්ණ වෙන්න ජීවක වෛද්‍යාචාර්යතුමා වෙද මහත්මයා යවුවා චුල්ලපන්තක හාමුදුරුව වඩම්වාගෙන එන්න. චුල්ලපන්තක හාමුදුරුව ළඟට ගිහිල්ලා චුල්ලපන්තක හාමුදුරුව කියලා කතා කරනකොට චුල්ලපන්තකේ රූප තියෙන 500ක් එක වගේම රූප පෙනුණා. ඒ 이르දි බලේ මේ මනසේ ඇති වෙන ශක්තියක් නිසා දියුණු කරපු මනසක් නිතා ඇති කරගන්න බලයව. එතකොට ඒ වගේ මහා මුහුද උඩින් ඒ වගේම මහා මුහුදේ ජලය මත ඇවිදිමින් යන්න හැකි මහා මුහුදේ උඩ ආකාශයේ නොගැටි මහා පොළවෙත් නොගැටි ආහසේ ගමන් කළ හැකි සකුණෙක් වගේ හරියට පියාසර කරන කුරුල්ලෙක් වගේ. සමහර වෙලාවට පියාසර කරන කුරුල්ලෝ අහසේ පියාසර නොකර සමහර විට රැඳී සිටිනවා වගේ. මේ 이르දි ප්‍රාතිහාර්ය ඇති ඇත්තන්ට ඒ වගේ ප්‍රාතිහාර්ය පානට පුළුවන් ශක්තිය තියෙනවා. එතකොට මේ සංඝ කියන මගඵල ලැබූ මහා සංඝ නැත්තම් සංඝ ස්වාමින් වහන්සේලා ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා තුල දක්නට ලැබෙන සුවිශේෂ කාරණයක් තමයි මේ 이르දි ප්‍රභේද ඇති බව 이르දි ප්‍රභේද දක්නට ලැබීම. දෙවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිසුන්ට වඩා දියුණු කරපු ශ්‍රෝතයක් ශ්‍රෝත කියලා කියන්නේ කන් වලට මිනිසුන්ට වඩා දියුණු කරපු සාමාන්‍ය මිනිසුන්ට වඩා දියුණු කරපු ඇසීමක් එහෙම නැත්නම් ශ්‍රවණයේ ශක්තියක් මහා සංඝයා වහන්සේට තියෙන මහා සංඝයා වහන්සේ කියලා ආර්ය මහා සංඝයාට තියෙන මගඵල ලැබූ සංඝ සමූහයක්. උන්වහන්සේලාට මිනිසුන් දෙසූ කොතන හෝ දසන දෙයක් එහෙම නැත්නම් දෙවියන් කොතන හෝ දසන දෙයක් ශ්‍රවණය කිරීමේ ශක්තියක් උන්වහන්සේලාට තියෙනවා. කොතනක හෝ දේශනා කරන දෙයක් ගිහියෙක් හෝ වේවා ඒ වගේම දෙවියෙක් හෝ වේවා ඒ දේශනා කරන දේ ශ්‍රවණය කිරීමේ ශක්තියක් මේ මහා සංඝ නැත්නම් මේ මගඵල ලැබූ මහා සංඝ රත්නයේ තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කා අරමුණු කරගෙන මේ දේශනා කරන්නේ ජේතවනාරාමේ සවැත්වර ජේතවනාරාමේ අනාථ පිණ්ඩික සිටුවරයාට තමයි බුදුහාමුදුරුවේ මහා සංඝ කියන ගුණය පිළිබඳව දේශනා කරන්නේ. ඒ දෙවෙනි කාරණේ එතකොට දේශනා කරේ ඕනම තැනක දෙවියෙක් ඕනම තැනක මිනිසෙක් යම් ප්‍රකාශයක් කළා නම් ඒවා සවන් දීමේ ශක්තිය උන්වහන්සේලාට තියෙනවා. තුන්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනුන්ගේ සිත් දන්නා සිත් තියෙනවා. අනුන්ගේ සිද්දන්නා නුවණක් සිතක් උන්වහන්සේලාට තියෙනවා. දැන් ඔක බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන ඔය ඥාන විශේෂ රාශියක් අපි අහලා තියෙනවා. බණ පොතේ සඳහන් වෙලා තියෙනවා. තෙසැත්තෑ ඥාන මහා පූජා කියලා අපි පූජා පවත්වනවා. මේ මොනවටද මේ පූජා පවත්වන්නේ? බුදුරජාණන් වහන්සේ බෝසත් කල පෙරම් පුරනකොට උන්වහන්සේ දිනු කරගත්ත මහා ප්‍රඥාව 73ක් සුවිශේෂී වූ ප්‍රඥා ගුණ 73ක් බුදුහාමුදුරණ තිබුණා. තෙසැත්තෑ ඥාන. ඒ තෙසැත්තෑ ඥානවලට අයිති වෙන එක ඥාන සම්පත්තියක් තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානය. පෙරවිසු කඳපිලිවෙල දක්නා නුවණ. පෙරවිසු කඳපිලිවෙල දක්නා නුවණ කියලා කියන්නේ මීට මේ ආත්මයේ ඉපදී සිටින මේ ආත්මයට පෙර එක ආත්මයක නැත්නම් ඊට දෙවෙනි ආත්මේ එහෙමත් නැත්නම් ඊට තුන්වෙනි ආත්මේ නැත්නම් පස්වෙනි දහවෙනි සියවෙනි ආත්මේ නැත්නම් කල්ප ගණනාවකට පෙර ආත්මයකදී තමා ලබා තිබුණු ජීවිතය ඒ වගේම ලබා තිබුණු සැප සම්පත් ලැබූ ලෝකේ ඉපදුණු ලෝකේ සමහරට දෙව්ලොවක් වෙන්න පුළුවන් සමහරට තිරිසන් ලෝකයක් වෙන්න පුළුවන් ඇතම් වෙලාවට මනුස්ස ලෝකෙ වෙන්නත් පුළුවන් ප්‍රේත ලෝකයක වෙන්නත් පුළුවන්. ඒ ලෝක පිළිබඳව දකින්නට පුළුවන් සිතක් උන්වහන්සේලාට තියෙනවා. පෙරවිසූ කඳපිළිවෙල දක්නානුවන බුදුරජාණන් වහන්සේට අපි ඒක හැඳින්වුවේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. මේ ඥානය මගඵල ලැබූ මහා සංඝ රත්නයටත් තියෙනවායි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ තුලින් පුළුවන් ඒ සිත දියුණු කර ගැනීම නිසා තමයි ඒ ආත්ම භාවය මිටිහාත්ම භාවය ඊටත්තිහාත්ම භාවය තමන්ට පුළුවන් ආත්ම භාවයක් යම් තැනක වේ නම් යම් ආත්මයක් ගැන දැනගැනීමට තමාගේ සිත තුළින් ඒ දැකගන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කළා. ඊළඟට හතරවෙනි කාරණේ තමයි උන්වහන්සේ දේශනා කරනවා අනුන්ගේ සිද්දන්නා නුවණ. දැන් අපි කිව්ව තුගිනිකානේ අනුන්ගේ සිද්දන්නා නුවණ, හතරවෙනි කාර්යයේ අනුන්ගේ උපන්තන දන්නා නුවණ, ඊළඟට අනුන්ගේ සිද්දන්නා නුවණ සිත්වල පහළ වෙන දේවල්, තමන්ට කියන්නේ යම් කිසි කෙනෙකුගේ සිතක් තුල ඇති වෙන සිතිවිලි. දැන් අපිට කියන්න බෑ බුදුරජාණන් වහන්සේට එතනදිත් ඒ ඥානය තිබුණා, පරචිත්ත විජානන ඥානය. පර කියලා කියන්නේ අනු, චිත්ත කියලා කියන්නේ සිත, විජානන ඥානය කියලා කියන්නේ විනිවිද දක්නා විධාරණය කරන ඥානය. විනිවිද දක්නා නුවණ විධාරණය කිරීමෙන් දක්නා නුවණට පරචිත්ත විජානන ඥානය කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ඥානය ලැබූ කෙනෙක් වේ නම් මේ සංඝ මේ මගඵල ලැබූ අයට මෙන්න අනුන්ගේ සිද්දන්නා නුවණක් තියෙනවා. අනුන්ගේ පෙරවිසු කඳපිලිල උපන් ලෝක පිළිබඳ, උපන් තත්වයේ පිළිබඳ, උපන් කුලය පිළිබඳව යම් දැනුමක් ලැබනවා වගේම අනුන්ගේ සිද්දන ගන්නා නුවණකුත් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේට ඒ නුවණ තිබුණ පින්නතුනි. දැන් අපි මේ බණ කිව්වට බණාසන ළඟ සිටින කෙනෙකු හෝ ක්‍රියාත්මක වෙන්නේ තමන්ගේ සිතේ සිතවිලි කුමක්ද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම මේ බණාසන පින්නතුන්ටත් කියන්න පුළුවන් කමක් නැමේ බණ දේශනා කරන ස්වාමින් වහන්සේගේ සිත පිළිබඳව. සමහරලාට කියන්න පුළුවන් ඇති අය ඉන්නවාද අපි දන්නේ නැහැ. නමුත් අපි හිතන්නේ එහෙම කෙනෙක් ඉන්නවා නම් එයා සිත් දියුණු කරපු කෙනෙක්. තව කෙනෙකුගේ සිතක් දක්නට අපට පුළුවන් කමක් නැහැ. ඒක ඉතාමත්ම වැදගත්ම ඥානයක්. මොකද අනුන්ගේ සිත් පිළිබඳව දැනගත්තාම, දැනගන්න හැකි වුණාම ඒ සිත දැනගත් කෙනෙකුට ඔහුට අවශ්‍ය දේ. අපි හිතනවා වෙද මහත්තයෙක් ළඟට බෙහෙත් ගන්න, දොස්තර මහත්තයෙක් ළඟට රෝගියෙක් ගියාම ඒ රෝගය සොයාගන්න හොඟක් එහි නිදාන කතාව අහන්න වෙනවා. කෑම බීමේ සිට ඔහුගේ පැවැත්ම පිළිබඳවත් හොයාගෙන තමයි ඒ රෝගය කුමක්ද කියන එක නිෂ්ඨාවට පත්වෙන්නේ, එහෙම නැත්නම් නිශ්චය කරන්නේ, තීරණය කරන්නේ වෛද්‍යවරයා. ඒ වගේ සමහර වෙලාවට මේ පරචිත්ත විජානන ඥානයේ තියෙනවා නම් වර වෛද්‍යවරයෙකුට වඩා දියුණු කරපු සිතක් නිසා තව කෙනෙකුගේ සිත තුළ ඇති වෙන මානසික දේවල් පිළිබඳව අපි සමහරට ජීවිතයේ අපිට මේ පිටතින් බලපාන කායික ආබාධ වලට බලපාන මානසික ආබාධ තියෙනවා පින්නතුනි. මානසික රෝග කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් මනස ලෙඩ වෙනවා. මනස ලෙඩ වුණාම ඒවා කයටත් අපිට බලපානවා. ඒක නිසා ඒ මනසේ ඇතිවෙන ගැටලු පිළිබඳව තව කෙනෙකුට දැනගන්න බොහොම අපහසු. යෝගේ මනස කැළඹුණු මනසක්ද, සංසුන් මනසක්ද, නිකලෙස් මනසක්ද, ඒ වගේම සකලෙස් මනසක්ද කියලා අවබෝධ කරගන්න අමාරුයි. බුදුරජාණන් වහන්සේට ධර්ම දේශනා කරන විට දිවුවද බුදුහාමුදුරුවෝගේ ධර්මයේ ශ්‍රවණය කරන කෙනෙක් කොතැනක හෝ ඒ සමීපයේ හෝ සිටිනවා නම් බුදුරජාණන් වහන්සේගේ තීක්ෂණ බුද්ධි ප්‍රභාවයෙන් ප්‍රඥාවෙන් ඔහු දෙස බලලා ඔහුගේ සිතට දැන් අවශ්‍ය කරන්නේ සිත තුළ දෝලණය වන්නේ මෙන්න මේ කරුණුයි. ඒක නිසා ඒවා එක්තැන් කරගන්න, සමාධිගත කරගන්න. එහෙම නැත්නම් ඒ ද්වේෂ සහගත නැත්නම් තමන්ගේ සිත් තුළ පහළ වෙන කෙලෙස් පාප සිතිවිලි නැති කරගන්න අවශ්‍ය කරන ධර්මයේ බුදුරජාණන් වහන්සේ ඔහුට එල්ල කරලා වගේම දේශනා කරනවා. මොකද ඔහුගේ සිතෙහි ඇතිවන ස්වરૂපේ දේශනා කරන. දැන් භාවනා කරනකොට බලන්න පින්නතුනි, බුදුරජාණන් වහන්සේ භාවනාව පවා කෙනෙකුට දුන්නේ චරිත හතරකට වෙන් කරලානේ. පින්නතුන් අහලා තිනවා රාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත, විතක්ක චරිත, බුද්ධි චරිත ආදි වශයෙන් මේ සමාජයේ සිටින මිනිසුන් සියල්ලම ගොන්නම පරිශදේම එකට එකතු කරලා ඒ මිනිස්සු කොටස් 6කට බෙදුවා. ඒ කොටස් 6ට වැටෙන කෙනෙක් ඉන්නවා නම් රාගය අධික කෙනෙක් නම් රාගය තුනී කිරීමට අවශ්‍ය කරන භාවනාව දෙන්න ඕනේ. ද්වේෂය වැඩි කෙනෙක් නම් ද්වේෂය නැති කිරීමට අවශ්‍ය කරන භාවනාවක් දෙන්න ඕනේ. ඒ වගේම මෝහය වැඩි කෙනෙක් නම් මෝහය නැති කරන්න, විතර්කයේ වැඩි කෙනෙක් නම් ඒක නැති කරගන්න, ඔයාදී වශයෙන් බුදුරජාණන් වහන්සේ භාවනාව පව සිතට ගැළපෙන ලෙස උන්වහන්සේ දේශනා කළේ. ඒකෙන් තමයි අපිට නිවැරදිව ඒ මග යන්න පුළුවන්කම තියෙන්නේ. ලෙඩකට බෙහෙතක් දුන්නත් ඒ ලෙඩේ හඳුනාගෙන බෙහෙත දෙන්නට ඕන. ඔළුවේ අමාරුව නම් තියෙන්නේ බඩේ අමාරුවට බෙහෙත් දෙල හරියන්නේ නැහැ. එතකොට අර අපි කියන්නේ සමහරලාට මේ පිට කයේ බෙහෙත් බඳිනවා කියලා කකුලේ බරවාට, අන්න ඒ වගේ මිනිසෙකුට ගැළපෙන භාවනාවක්, එහෙම නැත්නම් මිනිසෙකුට ගැළපෙන සිතට ගැළපෙන ඒ වෙලාවට ඔහුගේ සිතේ ඇතිවෙන සිතිවිලි ගැටලු සහිතනම් එය निराකරණය කරගන්න අවශ්‍ය කරන දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මොකද පරචිත්ත විඥාන ඥානෙ උන්වහන්සේට තිබුණින්. ඉතින් මගඵල ලැබූ භික්ෂුවක් වේනම් මහා සංඝ නමෙන් හඳුනන ඒ මහා සංඝයාට මෙන්න මේ පරචිත්ත විඥාන කියන ඥානෙ මේ අනුන්ගේ සිද්දන්නා නෝන තින. දැන් පින්නතුනි ඔබගේ සිත තුල වුණත් මේ ධර්ම ශ්‍රවණය කරන පින්නතුන්ගේ සිත තුල එක එක එක්කෙනාගේ සිතවිලි වෙනයි. සිතේ ක්‍රියාත්මක වෙන ආකාරය වෙනයි. සමහර වෙලාවට කෙනෙකුගේ සිතේ යහපත් සිතවිලි ඇති වෙනකොට තව කෙනෙකුගේ සිතේ අයහපත් සිතවිලි ඇති වෙන්නට පුළුවන්. කෙනෙකුගේ සිතේ රාග සිතවිලි ඇති වෙනකොට තවත් කෙනෙකුගේ සිතේ විරාග සිතවිලි ඇති වෙන්න පුළුවන්. කෙනෙකුගේ ද්වේෂය ඇති වෙනකොට තවත් කෙනෙකුගේ මෙත් සිතවිලි ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔහුගේ මෛත්‍රී සිතක් නම් ඇත්තේ ඒක වඩා වර්ධනය කරගන්න, ද්වේෂයක් නම් සිතේ ඇත්තේ ඒක ඒ ගිනිගෙන දැවෙන ද්වේෂය නැති කරගෙන මෙත් සිසිලස ඇති කරගන්නටත්, රාගය නම් වැඩිපුර සිත් තුළ ඇත්තේ රාගය තුනී කරගන්නටත් අවශ්‍ය කරන දේ ලබා දෙන්න, ධර්මයේ බෙදා දෙන්න, ධර්මයේ කියා දෙන්න, ධර්මය අවබෝධ කරලා දෙන්න පුළුවන් ශක්තිය තියෙනවා. පරචිත්ත විඥාන ඥානෙ තියෙනවා. ඒක නැති වුනහම අද අපි කොච්චර බණ කියනවද පින්නතුනි. ලෝකයේ මේතරම් බණ කියන රටක් භූමි ප්‍රමාණයෙන් ගත්තහම ඉතාමත්ම පුංචි භූමි ප්‍රමාණයක් අපිට තියෙනවා. භූමි ප්‍රමාණයෙන් ගත්තහම වර්ග සතපොමු 25332ක් පමණ තියෙන මේ පුංචි රටේ මොනතරම් අද මේ වන විට වර්තමානයේ බණ පිරිත් දේශනා කරනවද කියලා අපි හිතන්නකෝ බලන්න. උදේ සිටන් රෑ වෙනකනොත්, රෑ ඉඳන් එළි වෙනකනොත් අපිට තොරතෝංචයක් නැතුව අහන්න ලැබෙනවා අද ධර්ම දේශනා, ආගමික වැඩසටහන්, ඒ වගේම පිරිත් දේශනා. මේ අසන තරමට, මේ ශ්‍රවණය කරන තරමට මොනතරම් මිනිසුන්ගේ සිත්වල පරිවර්තනයක් ඇති වෙන්න ඕන. මොනතරම් පරිවර්තනයක් ඇති වෙන්න ඕන. අද මේ දේශනා කරන ධර්මයක් දේශනා කරන්නේ බොහෝ වෙලාවට බුදුරජාණන් වහන්සේගේ ඒ සද්ධර්මයේ වෙන්කර, ඒ වගේම වෙන් කරලා ගොනු කරලා, ඒ වගේ එක එක කොටස් කරපු ධර්ම කොටස් තමයි අද ධර්ම මාතෘකා වශයෙන් පවා දේශනා කරන්නේ. එතකොට ධර්මයෙන් පිට නෙවෙයි කරුණු කිවෙන්නේ, හරියට ධර්ම මාතෘකාවටමයි. ඒක නිසා අපිට බුදු දහමෙන් බුදුරජාණන් වහන්සේගේ දහම් සිසිල ලබන්න පුළුවන් වෙලා තියෙනවා. නමුත් ඒ බණ අසන තරමට, බණ දේශනා කරන තරමට මිනිස්සුන්ගේ අද සිත් හැදිලද කියලා අවංකවම අපි සිතලා බලන්න, ඔබ හිතලා බලන්න. තමන්ගේ තමන් තම තමන් අවංකව තමන්ගේ තනියම එක පුද්ගලයෙක් හැටියට හිතන්න ඔබේ සිතට අවංකව. සමහර වෙලාවට මේ ධර්ම දේශනාවට සවන් දෙන පින්නතුන්, දායකත්වයේ ලබාගත් පින්නතුන්, ඔබ මේ ධර්ම ශ්‍රවණය කරනකොට හිතන්න මම බණ කොච්චර අහලා තියෙනවද? ජීවිත කාලය තුළදී දන්නා තේරෙන කාල තුළදී මම බණ කොච්චර අහලා තියෙනවද? මම එක බණක් අහපු තැනකින් ඉගෙනගත් දෙයක් ජීවිතේ කොච්චර ක්‍රියාත්මක කරලා තියෙනවද? හිතලා බැලුවොත් පින්නතුනි, අසන අය වැඩි, අසා ඊළඟට ඒවා ගැන විමර්ශනය, විවේචනය කතා කරන අය ඊටත් වඩා වැඩි. නමුත් අසපු දේ විමර්ශනය කරමින්, විවේචනය කරමින් හෝ හොඳ දේ තමන්ගේ සිතට තෝරා බේරාගෙන ජීවිතේ ක්‍රියාත්මක නොවනවා නම් අපි ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඇති ඵලයක් අපිට තියනවාද කියලා මේ වෙලාවේ අපි බණ අසන පින්නතුනි හිතන්නත් ඕනේ. ඉතින් පින්නතුනි, මේ පරචිත්ත විඥාන ඥානය ධර්ම දේශනාවේදී හෝ ජීවිතයේ කිසියම් කෙනෙකුගේ හැඩගැස්වීමේදී හෝ අපට ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද මේ සිත තමයි ජීවිතේ ක්‍රියාත්මක වෙන්නේ. සිතට අනුව තමයි අපි බොහෝ දේවල් කරන්නේ. බොහෝ දේවල් කියලා කියන හැම දෙයක් අපි මේ සිතේ ක්‍රියාත්මක වීම තුළ තමයි හැම දෙයකටම අපේ සිත යන්නේ. පිනත හොඳ දේ හෝ වේවා, නරක දේ හෝ වේවා, හොඳ දෙයක් අපි කරන්න හිතනකොට නැත්නම් කරනකොට අපේ සිතෙන් කිව්වොත් එහෙම ඕක කරන්න එපා, ඕකෙන් ඇති වැඩක් නැහැ කියලා ආන් අපි අනිත් පැත්තට යනවා. ඒ කොමටද? නරක පැත්තට අපේ සිත යනවා. නරක දේ කරනකොට යම් කිසි කෙනෙකුට ජීවිත අවබෝධයක් ලැබිලා කෙනෙකුගේ කරන දේවල් දැකලා හෝ එහෙම නැත්නම් තමන් අසා හෝ ඒ අසන දේෙන්, දකින දේෙන් තම නිවැරදි දේ තමන්ට තේරුම් ගන්න පුරුවන් වෙලා සිත කිව්වොත් ඔබ කරන දේ වැරදි, ඔබ කරන දේ නරකයි, ඔබ කරන දේ නපුරුයි, ඔබේ ජීවිතයේ විනාශයට, පවුලේ විනාශයට, ආත්මයේ විනාශයට, සසර ගමන විනාශ කරගන්න මේක හේතු වෙනවා කියලා ඔබට හොඳට සිතට වැදුනොත් ඔබ ඒකින් අත මිදෙයි. ඒක නිසා මේ සිත තමයි පින්නතුණේ හැම තැනකටම ක්‍රියාත්මක වෙන්නේ. හොඳ නරක දේ ඔක්කොම කරන්න හිත. ඒක නිසා ඒ නරක හිතක් හොඳ කරන්න, ඒ නරක සිතක් ගිනිගෙන දැවෙන සිතක් සුපසන් සිතක් බවට පත් කරන්න, සාන්ත නික්සේ නික්ලේශී සිතක් බවට පත් කරන්න, නිවුණු සිතක් බවට පත් කරන්න පරචිත්ත විජාන ඥානයේ යම් කිසි කෙනෙකුට තියෙනවා නම් ඒක ඉතාමත්ම වටිනවා පින්නතුනි. අද අපි ඒවනම් කියන්නේ මනෝවිද්‍යාවෙන් අපි හොයනවා කියලා. නමුත් අර දියුණු කරපු සිතෙන් දකින්න දේ දක්නට පුළුවන් කමක් නැහැ. කරන දේවල් මත අපි යම් යම් තීරණවලට එළඹෙනවා මිසක නිශ්චිත දේවල් නෙවෙයි. සමහරට ඒවා බොහෝ වෙලාවට වෙනස් වෙන්නට පුළුවන්. ඉතින් ඊළඟට බුදුරජාණන් වහන්සේ ඊළඟ කාරණේ හැටියට දේශනා කරනවා, මිනිස් කම ඉක්මවාගිය, මිනිස් කම ඉක්මවාගෙම දිවස් තියනවා Tamanට බලන්න. යමක් අවබෝධ කරගැනීමේ ශක්තියක් උදා කරගන්න පුළුවන් මහා සංඝයාට. මිනිස් කම ඉක්මවාගිය, දැන් මිනිස් කම ඉක්මවාගිය කිව්වහම අපි දන්නවා අපි මිනිස්සු අතර ජීවත් වෙනකොට ගිහි පින්වතුන් අතර පවා ඇතම් වෙලාවට මනුස්සකම තුල ජීවත් වෙන මිනිස්සු ඉන්නවා, මනුස්සකම නැති මිනිස්සු ජීවත් වෙනවා, මනුස්සකමට වඩා ඉහළින් දෙවියන්සේ ජීවත් වෙන මිනිස්සුත් ඉන්නවා. අපි ඔවුන්ට කියනවා සමහරට එයා හරියට දෙවියෙක් වගේ කියලා. එයා නම් හොඳ මිනිස්සෙක් කියලා කියනවා. සමහර වෙලාවට සමහර මිනිස්සුන්ට අපි කියනවා ඒ මිනිහා නම් මහා සතෙක් වගේ මිනිහෙක්, තිරිසනෙක් වගේ මිනිහෙක් කියලා කියනවා. ඇයි මේ මිනිස් ගති දිහා, එහෙම නැත්නම් මිනිස් කය තිබුණට මිනිස් ගති නෑ, මිනිස් ගති තියෙන කෙනාට අපි කියනවා එයා හරියට හරිම හොඳ මිනිස්සෙක් කියලා. නිවුණු මිනිස්සෙක්, මනුස්සකම දන්න මිනිසෙක් කියලා. මිනිස් ගති ඉක්මවා ගිය කෙනෙකුට අපි කියනවා එයා නම් හරියට දෙවියෙක් වගේ කියලා. මිනිස් ගති නැති කෙනෙකුට අපි කියනවා ඒ මිනිහා නම් හරියට තිරිසනෙක් වගේ. මිනිහා කියන නම දැම්මට, මිනිසා කියලා කිව්වට ගති වලින් එයා හරියට තිරිසනෙක් වගේ කියලා. සංඝ කියන තත්වයට පත් වුණාම පින්නතුනේ ඒ සියලු ගති අතහැරලා ජීවිතයේ සුපසන් ජීවිතයක් බවට පත් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ තමන් මිනිස් ඇස ඉක්මවා ගිය දිවස ජීවිතයේ පිරෙන දිව ඇසින් බලන්න පුළුවන්කම තියෙනවා. බොහෝ දේවල් බලන්න දකින්න පුළුවන්කම. දිබ්බ චක්කුයි කියලා කියන්නේ ඒකට අපි. දිබ්බ චක්කු කියලා කියන්නේ දිවස්. දිව ඇස, දිව්‍ය අක්ෂිය දිවස් ලැබනවා අපිට. සාමාන්‍ය මිනිසුකගේ ඇස්වලට නොපෙනෙන දේවල්, බලන්න නොහැකි දේවල් දිවස්වලට තියෙනවා. අපි කියන්නේ කෙනෙකුට යම් දෙයක් අපි හිතා කිව්වොත් අනාගතයේ සිදුවන දෙයක් මෙහෙමයි කියලා, එයාට අපි දිවස් තියෙනවද කියලා අපි අහනවානේ. ඒ දිවස් කියලා කියන්නේ දිබ්බ චක්කු ඥානෙ. යමක් කරන්නට පෙර දැනගන්නට පුළුවන් වූ ඥානෙට අපි කියනවා දිබ්බ චක්කු ඥානෙ කියලා. ඊළඟට හයවෙනි කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ආශ්‍රවයන් ෂය කිරීමේ ප්‍රඥාව උට තියෙනවා. ගතාත්මයේදී තමන් ලැබපු ප්‍රඥාවෙන් ප්‍රයෝජන අරගෙන, ඒ ප්‍රඥාවෙන් ප්‍රයෝජන අරගෙන අන් අර කියපු දේවල් වර්ධනය කරගන්නට, මිනිස්කම වර්ධනය කරගන්නට, මිනිස් ගුණ වර්ධනය කරගන්නට අවශ්‍ය තරමට ප්‍රඥාව දියුණු කරගෙන ඒ ආත්මයේදී ප්‍රඥාවෙන් උපරිම ප්‍රතිඵල ලබලා තියෙනවා. ප්‍රඥාව නැත්නම් පින්නතුනේ මේ සංසාරයෙන් අපිට එතර වෙන්න අමාරුයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම දේශනා කරපු කාරණයක් තමයි පින්කම් කරන අවස්ථාවේදී, මේ පින්කම් අතරතුරේදී පින්කම් වලින් අපි බලාපොරොත්තු වෙන වැදගත්ම දෙයක් තියෙනවා, ප්‍රාර්ථනයක් කළ යුතු දෙයක් තියෙනවා සංසාරයේදී අපිට ප්‍රඥාව ලබන්න. මේ ප්‍රඥාව ප්‍රභාවය නිසා තමයි ජීවිත අවබෝධය අපිට ලබන්න පුළුවන්. ඒ වගේම નિસරු ජීවිතයේ සරුබවට පත් කරගන්න පුළුවන්, වැරදි ජීවිත නිවැරදි බවට පත් කරගන්න පුළුවන්, අපවිත්‍ර වූ సంతාන පවිත්‍ර බවට පත් කරගන්න පුළුවන්, නොපිළිවෙලට පවත්වාගෙන ජීවිත පිළිවෙලට පවත්වාගෙන යන්න පුළුවන්, සාර අසාර දේ ලෝකේ අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ප්‍රඥාව නිසා. ඒක නිසා මේ ප්‍රඥාවෙන් තමයි අපි මේ ආශ්‍රවයන් ශ්‍රේ කරන්නේ. එහෙම නැත්නම් අපේ ළඟ තියෙන කෙලෙස් අපි නැති කරන්නේ. ප්‍රඥාව නැති කෙනාට කෙලෙස් වැඩෙනවා, කෙලෙස් සිත වර්ධනය වෙනවා, ආශාවන් වැඩි වෙනවා, ද්වේෂය වැඩි වෙනවා, මෝහය වැඩි වෙනවා. මෝහයට අහුුණාම කිසිම දෙයක් ලෝකේ අපිට පෙනෙන්නේ නැහැ. ඒවා ඔක්කොම දැලකට වගේ ඔක්කොම නරක දේවල් එතනට එකතු වෙනවා. ඒක නිසා ප්‍රඥාව ඇතනම් අපේ තියෙන මේ කෙලෙස් නැති කරගන්න, කෙලෙස් තවන්න, කෙලෙස් අඩු කරගන්න, නිවන් අවබෝධ කරගන්න පුළුවන් අපිට තියෙන. එතකොට බුදුහාමුදුරුව දේශනා කරනවා මේ සංඝ නම් මේ සංඝ තුල තියෙන්න ඕන මගඵල ලැබෝ, සංඝ තුල තියෙන්න ඕන සංඝ රත්නය තුල තියෙන්න ඕන මොනවාද ආශ්‍රවයන් ශ්‍රය කළ හැකි, නැති කළ හැකි, ෂය කළ හැකි ප්‍රඥාව තියෙන්න ඕනේ. ඒ ප්‍රඥාව පසු ආත්මේ නැත්නම් පෙර ආත්මෙන් ලබාගෙන මේ ආත්මේ, මේ පසු ආත්මේට ඒ ප්‍රඥාව දියුණු කරගෙන අපි කටයුතු කරලා තියෙන හින්දා, නැත්නම් මගඵල ලැබූ සංඝරත්නය බුදුහාමුදුරු දේශනා කරන මේ සංඝරත්නය කටයුතු කරලා තියෙන නිසා උන්වහන්සේලාගේ ඒ කෙලෙස් නිකලෙස් බවට පත් කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු කරුණු අනුව සංඝ කියන ගුණය තුල රැඳුණු, බැඳුණු, ඒ තුල ඇතුළත් වුණු යම් කිසි ඒ ගුණයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට පින්වතුනි මේ තුල කොයිතරම් මේ දැන් බුදුහාමුදුරුවන්ගේ ගුණ නවයක් බුදුහාමුදුරු දේශනා කළා. ඒ වගේම ඒ බුදු ගුණ නවය කියලා කියන්නේ මේ හැමදාම මේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ තුල පමණක් තියෙන බුදු ගුණ නෙවෙයි. ලෝකයේ මෙතෙක් පහළ වෙච්ච සියලු බුදුවරයන් වහන්සේලා තුල තියෙන, ළඟ තියෙන උන්වහන්සේලා සතු බුදු ගුණ, ඒ අනන්ත වූ බුදු ගුණ. ඒ අනන්ත වූ බුදු ගුණ කඳු නවයක් බුදුරජාණන් වහන්සේලා සතුව තියෙන බුදු ගුණ නවයක් නෙවෙයි. අපි වරදවා තේරුම් ගන්න එපා. අපි දැන් අපි කාගෙන් හරි අහුවොත් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ කොච්චරද කියලා, බුදුගුණ නවයයි කියලා කියන්නේ. බුදුගුණ නවයක් නෙවෙයි පින්නතුනේ, බුදුගුණ කඳු නවයක්. බුදුගුණ කඳු නවයක්. බුදුගුණ කඳු නවයක් කියනකොට බුදුරජාණන් වහන්සේගේ ගුණ අනන්තයි. බුදුගුණ කඳු කන්ද කන්දක තියෙන ගල් වැලි පස් කොච්චරද කියලා අපිට ගණනය කරන්න බෑ, පරිමාණය කරන්න බෑ. අතික්‍රාන්තයි, අප්‍රමාණයි. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේගෙත් බුදු ගුණ කඳු නවයක් කියපුවාම ඒ බුදු ගුණ කඳු නවය තුළ තියෙන බුදු ගුණය අනන්තයි, අප්‍රමාණයි. එතකොට බුදු ගුණ කඳු නවයක්. ධර්මයේ කඳු නවයක්, ධර්මස්කන්ධය කියලා අපි කියන්නේ. ධර්මස්කන්ධේ සුවාසූ දහසක් ධර්මස්කන්ධේ, සුවාසූ දහසක් ධර්මස්කන්ධය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මස්කන්ධේ. සුවාසූ දාස 84,000ක් ධර්ම ස්කන්ධ. එතකොට ස්කන්ධ වශයෙන් ගත්තාම විශාල ප්‍රමාණයක් කොටස් අනු කොටස් සාකා විසාකා කියන වාගේ කොටස් අනු කොටස් විශාල ප්‍රමාණයක් තියෙනවා. 84,000ක් පමණ දේශනා කරපු ධර්මය. බුදුරජාණන් වහන්සේගේ ඖරස පුත්‍ර ආර්ය මහා සංඝරත්නයේ ගුණ ගත්තාම එතකොට ඒත් ගුණ තියෙනවා ගුණ නවයක්. ඒ ගුණ නවය අපි වඳිනකොට වඳිනවා පින්නතුන් අපි සුපටිපන්නෝ, උජුපටිපන්නෝ, ඥාය පටිපන්නෝ, ඒ වගේම සාමීචි පටිපන්නෝ. ඊළඟට එතන සිට බුදුහාමුදුරු දේශනා කරනවා ආහුනේය, පාහුනේය, දක්ඛිනේය, අංජලිකරණීය, අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස කියපු මෙන්න මේ ගුණ ටික ඇති මහා සංඝයා මගඵල ලැබූ සංඝයා වහන්සේ. දැන් අපි සමහරලාට පින්නොතිනේ මහා සංඝරත්නයට ඔබ වඳිනකොට වඳිනවා. අපි දන්නවා ධර්මදේශනයකට යනකොට මහා සංඝරත්නයට වඳිනකොට අපේ පින්නතුනුත් වඳිනවා සුපටිපන්නෝ භගවතෝ ගාථාව කියලා. ඒ ගාථාව කියලා අපි වඳින්නේ කාටද? මේ වඩින මහා සංඝරත්නයේ වුණාට මේ මහා සංඝරත්නයේ නියෝජනය කරන්නේ කවුද? බුදුරජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝරත්නය. ඒ ආර්ය මහා සංඝරත්නයේ තියෙන ಗುಣ තමයි අපි ඒ කියලා වඳින්නේ. උන්වහන්සේලා සුපටිපන්නයි, සුප්‍රතිපන්නයි, යහපත් පිළිවෙත් ඇති හින්දා උන්වහන්සේලාට සුප්‍රතිපන්න කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ඒ යහපත් ධර්මය අනුගමනය කරන හින්දා සුපටිපන්න කියනවා. ඊළඟට උජුපටිපන්නයි. ඍජු වූ ප්‍රතිපත්තිය ඇති භික්ෂුන් වහන්සේලා ඍජු ප්‍රතිපත්තියක පිහිටා, ගුණ ධර්මයේ පිහිටා, ඒ වගේම ඍජු කියලා කියන්නේ අවංකව කටයුතු කරන්නට ඕන. වංක වුණොත් කාය වංක, වචී වංක, මනෝ වංක කියලා තුනක් තියෙනවානේ. අවංක නැතිව කටයුතු කරොත් තුන් දොරින් ඒක ප්‍රතිපත්තියක් නෑ. භික්ෂුව කියලා කියන්නේ සංඝරත්නය කියලා කියන්නේ අවංකව ඍජුව කටයුතු කරන පිරිසටයි සංඝරත්නය කියලා කියන්නේ. ඉතින් මෙකල එකල සහ මේ සංඝ ගුණ මේවා පිළිබඳව හිතීම ඔබට බාරයි. මේ ගුණ තියෙන්නේ කවර කවර අය තුලද කියලා හිතා ගන්න අපිට පුළුවන්කම ලැබෙන්න ඕන. සංඝ නම් මහා සංඝයා තුල මෙන්න මේ ඍජු ප්‍රතිපන්න ගතිය තියෙන්න ඕන, සුප්පටිපන්න ගතිය තියෙන්න ඕන. ඥාය පටිපන්න කියලා කියන්නේ නිවන සඳහා වන ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කිරීමේ යෙදුන සංඝරත්නය කියලා කියන්නේ නිවන සඳහා අනුගමනීය පිළිවෙතට පිළිපන් පිරිසට අපි කියනවා සංඝයා කියලා. සාමීචි පටිපන්න කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ නිවැරදි වූ ධර්මය අනුගමනය කරන පිරිසක් තමයි සංඝ කියලා කියන්නේ. ඥාය පටිපන්න කියන ගුණේ යුක්තයි. සාමීචි පටිපන්න කියලා කියන්නේ නිවැරදිව ධර්මය අනුගමනය කරනවා. ඥාය පටිපන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරනවා. සාමීචි පටිපන්න කියලා කියන්නේ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවැරදිව දැනගෙන හඳුනාගෙන ඒ අනුව තමන්ගේ ජීවිතාව ගෙන යනවා. ඊළඟට ආහුනේය. ආහුනේය කියලා කියන්නේ ආරාධනා කරලා වැඩමවල, දැන් අපි මහා සංඝරත්නයට ආරාධනා කරලා වැඩමවලනේ සිව්පසෙන් උපස්ථාන කරන. චීවර, පිණ්ඩපාත, සේනාසන, කිලන්පස යන සිව්පසෙන් උපස්ථාන ලබන්න සුදුසු පිරිසක් මහා සංඝ කියලා කියන්නේ. පාහුනේය කියලා කියන්නේ ආගන්තුකයන් සඳහා සූදානම් කළා වූ ආහාරය වත් පිළිගැන්වීමට පිළිගැනීමට සුදුසු පිරිසක් මහා සංඝරත්නය. ඊළාට දක්ෂිනේය කියලා කියන්නේ අපි ධනක් දෙන්නේ යමක් කරගන්න අටියෙන් නෙවෙයි. අපේ ගෙදර පවිත්‍ර කරගන්නවත්, එහෙම නැත්නම් ගෙදරට වෙනත් වැඩක් කරගන්න අභිප්‍රාය ඇතුව මහා සංඝරත්නයට අපි දන් දෙන්නේ නැහැ. මෙකල සමහරට එහෙම දෙන ඇත්තොත් ඇති, මොකද ලාභ සත්කාර බලාපොරොත්තුෙන් යම් යම් දේවල් නිසා. නමුත් පින්නතුනි, අපි දන් දෙන්නේ නිවන් පතාගෙන පින් ලබා ගන්න, නිවන සඳහා පින් ලබා ගන්නයි අපි දන් දෙන්නේ. ඒක නිසා උන්වහන්සේලා දක්ෂිනෙයයි, දක්ෂිනාවට සුදුසු පිරිසක් වෙන්නත් ඕනේ. ඊළාට අංජලි කරණීය. අංජලි කරණීය කියලා කියන්නේ ඇඳිලි බැඳ වඳින්න තරම් සුදුසු පිරිසක් මහා සංඝරත්නේ. දොහොත් මුදුන් දී නමස්කාර කරන්න අපි මහා සංඝරත්නයට. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගෙන යන නියමුවන් අපට ධර්මයේ කියා දෙන පිරිසක් හැටියට, මහා උතුමන් හැටියට අපි මහා සංඝරත්නය සලකගෙන උන්වහන්සේලාට අපි වඳින්නේ ඇඳිලි බැඳ දෝත මුදුනේ තියාගෙන, නලලෙහි තියාගෙන තමයි අපි වඳින්නේ. ඒ වැඳුම් ලබන්න පුළුවන් සුදුසු පිරිසක් තමයි මේ සංඝ කියන වචනයෙන් හඳුන්වන්නේ. ඊළඟට බුදුහාමුදුරු දේශනා කළානේ අන්තිම කාරණේ, පුඤ්ඤක්කෙත්තං අනුත්තරං පින්කෙතක්. පින්කෙත කියලා කියන්නේ කෙතෙන් අපිට ලැබෙන අස්වැන්න. පින්කෙත කියලා කියන්නේ පින් නැමැති අස්වැන්න ලබන්නට පුළුවන් ලෝකේ උත්තරීතර පිරිස. අනුත්තරං කියලා කිව්වේ පින් කරනු කැමැති ලෝවැස්සාට උසස්ම තම පින්කෙත. උසස්ම තම පින්කෙත තමයි මහා සංඝරත්නය කියලා කියන්නේ. එතකොට අර ගුණ හයෙන් සමන්විත, අර අපි මුලින් කියපු ගුණ හයෙන් සමන්විත මේ සංඝ කියන රත්නයට, අපේ ත්‍රිවිධ රත්නයෙන් එකක් වූ මේ සංඝ රත්නය තුල ඒ ගුණ හය තියෙනවා නම්, ඒ ගුණ හය තියෙන මහා සංඝ රත්නය මෙන්න මේ ගුණ තියෙන අපිට වඳින්න පුදන්න සුදුසු පිරිසක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට පින්වතුනි, අපි හිතන්න ජාතියක් හැටියට සිංහල වේවා, එහෙම නැත්නම් වෙනත් ආගමක වේවා, සමහරවිට වෙනත් ජාතියක කෙනෙක් බෞද්ධයෙක් වෙන්න පුළුවන්. බෞද්ධයෙක් කියලා කියපුවාම මේ බෞද්ධයෙකුට තියෙන රත්න තුන තමයි බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය. ඉතින් මේ බුද්ධ රත්නයේට, ධර්ම රත්නයේට, සංඝ රත්නයේට මනසේ සිහිය පිහිටුවාගෙන ගුණ වැනීමෙන්, ගුණ කීමෙන්, වැඳීමෙන්, පිදීමෙන් නිරතුරුවම අපිට පින් ලබන්න පුළුවන්. මහා සංඝ රත්න කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා, බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කරමින් අපිටත්, නැත්නම් ශ්‍රාවක පිරිසටත්, ගිහි පිරිසටත් ධර්මයේ බෙදා දෙන පිරිසක් මහා සංඝ රත්නය. එතකොට මේ භික්ෂුව ශාසනයට ඇතුළත් වුණෙත් තමන්ගේ යහපතත් අනුන්ගේ යහපතත් දෙකම අපේක්ෂාවෙන්. සංසාරෝ භයං ඉක්කති इति භික්ඛු. සසරට බයේ තමයි මේ ශාසනයට ඇතුළත් වුණේ. ඒ අය තමයි භික්ෂුව කියලා කියන්නේ. එතකොට භික්ෂුවගේ යුතුයකම තමයි පින්නතුනේ ඔබට ශ්‍රාවක පිරිසට, දායක දායකා පිරිසට නොමගින් යහමගටගෙන, ධර්ම මාර්ගයටගෙන දහම් කරුණු කියාදී ඒ ඇත්තන්ගේ ජීවිතයේ සුවපත් කරන එකෙත්. ඒක නිසා ඒ බව හොඳින් ඔබ තේරුම් අරගෙන මහා සංඝරත්නය කෙරෙහි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සමූහයා කියන හැඟීමෙන් යුක්තව කටයුතු කරලා පින් සිදු කරගෙන මෙලවත් පරලොවත් දෙලව සුගතිගාමි වෙලා සසරින් එතර වෙලා උතුම් අමා මහ නිවන් සැප ප්‍රාර්ථනා කරගන්න. අද මෙම පින්කමේ දායකත්වය ලබාගෙන තියෙනවා නොම්බර 324 G24 B19 වෙනි පටුමග පුබුදුගම උස්වැට්ටකෙයියාවේ ජේම් ලයිනල් සෝම්පාල මහතා සහ H.W. සුනේත්‍රා කුමාරි මහත්මිය අරමුණු වශයෙන් දැනට අවුරුදු 22කට පෙර මියගිය J.M. බණ්ඩාර මැණිකේ මාතාවට පින් පිණිස, දැනට අවුරුදු 11කට පෙර මියගිය H.W. සේදිරිස් ගුණසේකර වෙද මහතාට පින් පිණිස, එවගේම H.W. රොස්ලින් ඕනා මාතාවට දුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් J.M. පණ්ඩුවක ලංකේස ජයවර්ධන පුතාට සහ J.M. පාටලී ලංකේස ජයවර්ධන දුවට නිරෝගී සුව සහ අධ්‍යාපනය කර ගැනීමට සෙත් ප්‍රාර්ථනා කිරීමෙන් එවැගේම බටපොල ඉලුක්පිටිය පදිංචි L.H. හේමා බුද්ධදාස මහත්මිය ඇතුළු පවුලේ සම නැසිගේ L.H. ආර්ලි සිල්වා මහතා සයිම මැතිනියටත් එවාගේම පී.එස්. සයිමන්ද සිල්වා හායිම මැතිනියටත් එල්.එස්. සරද්ද සිල්වා මහතා හායිම මැතිනියටත් සුමිති රත්න ජයසූරිය මහතා හායිම මැතිනියටත් පින් අනුමෝදන් කරන්නට පී.එච්. බුද්ධදාස හායිම මැතිනියගේ දෙපාර්ශ්වයේම දූදරු සහෝදර සහෝදරියන් ඇතුළු සියලුම ඥාති මිත්‍රාදීන් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමට ආශිර්වාද කිරීමටත් එවාගේම ජී.කේ.එම්. ප්‍රියන්ත මහත්මයා උඩුවන පාසල පාරේ හෝමාගම දෙවන උපන්දිනය සමරන ජී.කේ.එම්. මිනුරි දෙව්මිනි දුවට මෙම ධර්ම දානය බලයෙන් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. එවාගෙම තමන්ගේ පියාගේ මවගේ එවාගෙම තමන්ගේ බිරිඳගේ පියාගේ මවගේ පාර්ශ්වවල සැමට නිවන් අවබෝධයේ පිණිසත් හිතමිතුරු ආදී සියලු දෙනාට මේ ධර්ම දානය පිණින් ආශිර්වාද පිණිසත් එවාගෙම මියගොස් වසරක් පිරීම නිමිත්තෙන් සොයුරු එම් ජිනදාස පීරිස් මහතාටත් එවාගෙම වසර 11කට පෙර මියගිය මෑනියන් H.D. චාලක් පෙරේරා මහත්මියටත් එවාගෙම 21කට පෙර මියගිය පියානන් H. පේදිරිස් පේද්‍රික් පීරිස් යන අය හා මෙම ධර්මදේශනා පින්කම සඳහා සහ සම්බන්ධ වෙන සිළු දෙනාට සසර දුක කෙලවර කොට නිවන් අවබෝධයේ පිණිසත් ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත් තමන්ගේ ගුරු දේවයාණන් වන පූජ්‍ය පානදුරේ සාන්ත හිමියන් සහ ඉලිඹ සංඛාරාමේ අධිපති පූජ්‍ය දීය කඩුවේ ඥානාලෝක ස්වාමින් වහන්සේටත් කිස්සිරි දේ දුව කුමාර පුතා ඇතුළු පින්කමට සම්බන්ධ වූ සියලුම පවුලේ හැම දිනාටමත් සෙත් ප්‍රාර්ථනා කරන්ටත් හොරඹ ඉඳිබ පොල්වත්තේ පදිංචි එච් රූපාරංජනී පීරිස් මහත්ති දායකත්වය ලබනවා. ඉතින් මේ ඔබේ බලාපොරොත්තු පරිදි මේගේ ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙන ඔවුන්ට ජීවිතයේ සුවපත් වේවා සනසිලිදායක වේවා ආශිර්වාද කරන්න බලාපොරොත්තු නම් කී සිළු දිනාට වගේම ධර්ම ශ්‍රවණය කර ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් සියලු යහපත සැලසේවා මෙලවත් පරලොවත් දෙලොවම සැනසී අපේ දෙමව්පියන් මයිගේ ඥාතින් ඇතුළු සියල්ලන්ටම උතුම් අමා මහ නිවන් සපම ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ධර්ම ශ්‍රවණය කළ පින්නතුන්ටත් ඒ වාගේම බෞද්ධා නාලිකාවේ ඒ සියලු කටයුතු සම්පාදනය කරන ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයේ සියලුම පින්නතුන්ටත් මේ කුසල ශක්තිය බලයෙන් ආයුර ආරෝග්‍ය ආදී සප සම්පත් සෑදේවා අප සිළු දෙනාටම උතුම් අමා මහ නිවන් සපම ලැබේවා. ආකාසට්ටා චිබුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චිබුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මේ ගරුං. ආකාසට්ටා චිබුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. ධර්ම ශ්‍රවණෙන් ලද පිණින් සියලු දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් අමා මහ නිවන් සුවයම ලැබේවා.
සාදු සාදු. අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශන රාමාධිකාරී කඩවත මහමායා බාලිකා මහාවිද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද නාවලපිටියේ සරණ ජෝති ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ දේශකයන්න් වහන්සේට නිරෝගී සම්පත්තිය දීර්ඝායස සම්පත්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සත් සත්.